දැන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවට වැඩමවන්න සූදානම් වෙන්නේ හොඳට පැදුර ඉරලා ඉඳගත්තත් කමන්නේ ධර්මයටත් සංඝ රත්නයටත් ගෞරව කිරීමට සියලු දෙනාම නැගිටලා සාදුකාර පවත්තුමු. සාදු 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 නැවත සාධකාරය පවත්වන්න. වැඩියට ගන්න. සියලු දෙනාම තැන්පත් වෙලා වාඩි වෙන්න කරුණා කරලා ඉක්මන් කරලා. අති ගෞරවනීය ධර්ම දේශනාව සඳහා ධර්මාසනයේ වැඩ සිටින අති පූජ්‍ය අවසරයි ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. එවැගේම විහාරස්ථානයේ වැඩ සිටින නායක මාහිමිපාණන් වහන්සේ, මාගේ ගුරු දේවයන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. කාරුණික පින්වත්නි, පින්වතියනි, කුඩා දරුදරියනි, තරුණ මහත්වරුනි, මහත්මියනි, යට්ටෝගොඩ බෝමඬ විහාරස්ථානය ආරම්භ කරලා දැනට වර්ෂයකුත් මාස කිහිපයක් ගත වෙනවා. මේ ස්ථානයේ මේ විදිහේ වැඩසටහනක් ආරම්භ කරන්නට කටයුතු කළේ ධම්මාසේ වැඩිහිටියන්ගේ අවශ්‍යතාවය අවශ්‍යතාවයක්ව පැවැතුණා. රටේ අනාගතය මාරගන්නට ඉන්න තරුණ පිරිස, කුඩා දරුවන්, සාසනික හැඟීම් ඇති මව්පිය ගුණ හඳුනන සැදැහැවත් බෞද්ධ ජනතාවක් බවට පත් කිරීම ගමේ වැඩිහිටියන්ගේ අදහසක්ව පැවැතුණා. ඒ අනුව දැනට වර්ෂයකට පමණ පෙර මේ ස්ථානයේ විහාරස්ථානයක් හැටියට ආරම්භ කළා. ඊට වර්ෂ ගණනාවකට වර්ෂ 50කටත් වඩා පෙර සිට මේ පූජනීය බෝධින් වහන්සේ ගමේ හැම කෙනෙක්ගේම පුද පූජාවන්ට පූජාර්හ වූ බෝධින් වහන්සේ නමක්. බෝධින් වහන්සේ අභියස මේ විහාර මන්දිරය ආරම්භ වන්නට පෙර ඉතා කුඩා විහාරයක් චෛත්‍ය රාජානන් වහන්සේ නමක් මෙතන නිර්මාණය කරලා පුද පූජා පැවැත්වුවා. ඉන් අනතුරුව ඉහත ගිය අරමුණ අනුව අභිනව විහාර මන්දිරයක් ආරම්භ කරලා බුද්ධ ප්‍රතිමා වහන්සේගේ වැඩ කටයුතු කරමින් පවතින්නේ. දැනට බුද්ධ ප්‍රතිමා වහන්සේගේ වැඩ කටයුතු තරමක් නිමා කොට බුද්ධ ප්‍රතිමාවෙහි දහම් පත්තිරු තැන්පත් කිරීම දැන් සුළු මොහොතකට පෙර සිද්ධ කළා. ඒ වගේම අද උදෑසන විශේෂඥ වෛද්‍යවරුන් සහ අනිකුත් වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ප්‍රදේශවාසීන්ගේ හිතසුව පිණිස වෛද්‍ය සායනයක් සිද්ධ කළා. එම නිසා මේ අවස්ථාවේදී ගෞරවනීය දේශකයාණන් වහන්සේගේ දැනගැනීම පිණිස මා මතක් කරනවා. මේ ස්ථානයේහි සියලු කටයුතු සිද්ධ වන්නේ අර ඈත කෙළවරේ වුණත් කාර්යාලය ළඟ වාඩි වෙලා ඉන්න තරුණ මහතුරුන්ගේ උවමනාව කැපකිරීම උවමනාව නිසායි. ඒ සඳහා ගමේ වැඩිහිටියෝ හැම කෙනෙක්මත් එවැගේම ගමට සම්බන්ධ බොහෝ දෙනෙක් මේ වැඩසටහනට සහයෝගයෙන් ආධාර උපකාරීව කටයුතු කරනවා. ඒ නිසා සියලුම දෙනා වෙනුවෙන් තරුණ පිරිස වෙනුවෙන් ඒ වගේම සිරිත් පරිදි සෑම පුරපසළොස්වක් පොහොය දිනකම විශාල කුඩා දරුවන්ගේ සහභාගීත්වයෙන් පොහොය වැඩසටහනක් නොකඩවා පවත්වාගෙන එනවා. ඒ සියලුම දූ දරුවන් වෙනුවෙනුත් දායක සභාවේ ගම්වාසී සියලු දෙනා වෙනුවෙනුත් මේ අවස්ථාවට වැඩමවා වදාළ අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ මා නමස්කාර පූර්වකව පිළිගන්වා සියලු දෙනාම සාදුකාරයක් පවත්වලා උන්වහන්සේ පිළිගනිමු. එහෙමනම් ඒ හැඳින්වීම එතනින් නිමා කරනවා. මා ගෞරවයෙන් නැවතත් ආරාධනා කරනවා ගෞරවනීය හාමුදුරන් වහන්සේගේ ධර්මානුශාසනාව ඉහතකී අරමුණු වලටත් හැමදාම උන්වහන්සේගේ අනුශාසනා ගැලපෙනවා. තරුණ පිරිස අපේ ශක්තියයි. බෞද්ධකමත් සිංහලකමත් උන්වහන්සේ හැමදාම අනුශාසනා කරනවා. ඒ නිසා ඒ පිළිබඳව තව තවත් දැනුවත් කිරීම වශයෙන් මේ ධර්ම දේශනාවත් සිද්ධ වන බව කෙටියෙන් සිහිපත් කරමින් සියලු දෙනාටම පෙරුවන් සරණ ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මානහිමි වෙන සියලු දෙනාට පෙරුවන් සරණයි.
අවුරුද්දක සාදු කරපස්සන්න
පින්වත්නි, ධර්මශ්‍රවණයට පළමු පන්සිල් සමාදන් වීමට සාදුකාරය දෙන්න. දොහොත් මුදුන් දීලා වැඳගෙන ශබ්ද නගලා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံပိ బుద్ధံ சரణံ gacchாமி ဒုတိယံပိ ဓမ္မံ சரణံ gacchாமி ဒုတိယံပိ సంఘံ சரణံ gacchாமி တတိယံပိ బుద్ధံ சரణံ gacchாமி တတိယံပိ ဓမ္မံ சரணံ gacchாமி တတိယံပိ సంఘံ சரணံ gacchாமி පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සක්ඛාතු භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරයි පින්වත්නි ධර්ම දේශනාවට මාතෘකා කරපු මේ ගාථා පාඨය ධර්මෙහි ගුණ ප්‍රකාශ වෙන මේ ගාථා පාඨයේ පිටිනතුන් හැමදෙනාම හොඳින් දන්නවා සෑම බෞද්ධයෙක්ම පුංචි කාලේ ඉඳන්ම දැනගත්ත දෙයක් අම්මයි තාත්තයි දෙන්න කුඩා කාලේ ඉඳන්ම අපිට ඉගැන්නුවා පුතේ දුවේ නමෝ තස්ස කියලා කියන්නේ ඉගැන්නුවා ටික දවසක් යනකොට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ යන්නත් අම්මලා තාත්තලා ඉගැන්නුවා ඊට පස්සේ ඉතිපිසෝ භගවා රහන් සම්මා සම්බුද්ධෝ කියලා බුදුගුණ කියන්නත් ඉගැන්නුවා ඊට පස්සේ තමයි ධර්මයේ ගුණ කියන ගාථාව උගන්වන්නේ ඊට පස්සේ සංඝ රත්නයේ ගුණ ප්‍රකාශ කරන්නටත් ඉගැන්නුවා දැන් අපි මේවා කියනවා අම්මා තාත්තා උගන්වනවා උගන්වපු හින්දා දැන් අපි කියනවා අපි මේවා කියනවා අපි බෞද්ධයෝ කියලා බෞද්ධයන් කියන්න ඕනේ මේවා ඒකෙන්ද බෞද්ධයෝ කියනවා බෞද්ධ වෙන ක්‍රම දෙකක් තියෙනවා එකක් පරම්පරානුගතව අපේ ඥාති වර්ගයා අම්මා තාත්තා මුතුන් මිත්තෝ ඒ ඥාති වර්ගයා බෞද්ධයි කියලා හිතියා. ඒ ඥාති වර්ගයාගෙන් අපි දායාදයක් ලැබුවා. අම්මට තාත්තට අපේ අම්මා තාත්තා බෞද්ධ හින්දා අපිටත් ඒ බෞද්ධකම ලැබුණා. ඒ හින්දා බෞද්ධ වෙන පිරිසක්. තවත් පිරිසක් බෞද්ධ වෙනවා. ඒගොල්ලෝ වෙන ආගම්වල ඉන්නත් පුළුවන්, ආගමක් නැතුව ඉන්නත් පුළුවන්. බුදුදහම දැනගෙන තේරුම් අරගෙන මේකනම් හොඳ ආගමක් තමයි කියලා මට ප්‍රයෝජනයක් තියෙනවා මේක අනුව කටයුතු කළොත් කියලා බෞද්ධ වෙනවා, බුද්ධ ආගමට එනවා. මේ දෙකට අනුව මේ පින්නතුන් බෞද්ධ වුණේ පළවෙනි ක්‍රමයට අනුවද දෙවෙනි ක්‍රමයට අනුවද? කියන්නවර ඔය අම්මලා ඔය සහෝදර සහෝදරියෝ දුවල පුතාලා බෞද්ධ වුණේ පළවෙනි ක්‍රමයට අනුවද දෙවෙනි ක්‍රමයට අනුවද? පළවෙනි ක්‍රමයට අනුව. නෑ දෙකටම අනුව වෙන්නේ නෑ. දෙකටම අනුව වෙන්න බෑ. දෙකෙන් එකක් වෙන්නට ඕනේ. ඔය දෙකටම අනුව වෙන්න බැරි පළවෙනි එක තිබුණා නම් දෙවෙනි එක තිබුණා නම් දෙවෙනි එකට ආව නම් පළවෙනි එක අදසමකට මෙහෙම තේරුමක් තියෙනවා. උපතින්ම ලැබුණා, හැබැයි පස්සේ ඉගෙන ගත්තා. පස්සේ ඉගෙනගෙන තේරුමක් ඇතුව බෞද්ධයි කියලා කිව්වා. ඒ අනුව දෙකටම අනුව වෙන්න පුළුවන්. හැබැයි මේ මහත්මයා නම් කෙලින්ම ඒක කිව්වා දෙකටම අනුව. ඒ කියන්නේ සමහරකට කලින් අම්මගෙන් තාත්තගෙන් බෞද්ධ වුණා, ඒ වුණාට දැනගත්තේ නෑ මොකද්ද බුදුදහම කියලා, බෞද්ධයි කියලා හිතුවා. පස්සේ අම්මලා තාත්තලා දහම් පාසල් යවනවා, පන්සලට එනවා, බණ අහනවා. අහලා බුදුහාමුදුරන්ගේ ධර්මය මොකද්ද කියලා තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ඉවර වෙලා මේ ආගම මම පිළිපදින්න ඕනේ හොඳට කියලා එයා හොඳ බෞද්ධෙක් වෙනවා. එතකොට එහෙම වෙච්චාම දෙවෙනි ක්‍රමයේ පළවෙනි ක්‍රමයේ දෙකම තියෙනවා. තවත් දන්නවා ඇති, අහලා ඇති, අනිත් රටවල් වලට ඇමරිකාව, එංගලන්තය වගේ රටවල්, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ඉන්නේ අබෞද්ධයෝ බුද්ධ ආගමට එනවා. ඒගොල්ලෝ බුද්ධ ආගමට එනකොට ඒගොල්ලෝ පින්නත් බුද්ධ ආගමට එන්නේ මේ අපි ගැන හිතලා නෙමෙයි. ඒ සියයට 90%ක්ම බෞද්ධ ආගමට එන්නේ බුදුදහම වැළඳගන්නේ හාමුදුරුවෝ හින්දා නෙමෙයි. මාධ්‍ය තුලින් බුදුදහම කියවනවා. බුදුදහම කියවලා බුදුදහම තේරුම් අරගෙන තමයි අපි ගාවට එන්නේ. වැඩිදුර විමසන්නටත් ඒගොල්ලන්ගේ බෞද්ධෙක් ඒ බුදුදහම පිළිගත්ත හින්දා ඇතිවෙච්ච සතුට හින්දා බෞද්ධයෙකුගේ ආගම ස්ථානයට යන අවශ්‍යතාවයත් යනවා. හැබැයි වික්ෂුන් වහන්සේලා ආශ්‍රය කරන අන්‍ය ආගමිකයෝ අපි වගේ දන් දෙන්න බලාගෙන නෙමෙයි ඒගොල්ලෝ ආශ්‍රය කරන්නේ. ඒගොල්ලෝ වික්ෂුන් වහන්සේලා ආශ්‍රය කරන්නේ පාසිකුලිට වඩම්මන්න නෙමෙයි, පිරිත් අහන්නට, පිරිත් කියව ගන්නට නෙමෙයි. ඒගොල්ලෝ වික්ෂුන් වහන්සේලා ආශ්‍රය කරන්නේ තමන් දන්නේ නැති ධර්ම කారణ ශාසන ප්‍රතිපදාව වඩා විග්‍රහ කළා තේරුම් ගන්නට. බලන්න ඈත කල්පනා කළා, දැන් අපිට පේනවා ප්‍රසිද්ධ දෙයක් ලංකාවේ අද හරියට ක්‍රිස්තියානි ආගමට හැරෙන්නට මිනිස්සු පොළඹවනවා. මිනිස්සුන්ව පොළඹවනවා ක්‍රිස්තියානි ආගමට හැරෙන්න. සමහර දෙනා හැරෙනවා. ඒගොල්ලෝ ක්‍රිස්තියානි ආගමට හැරෙන්නේ ක්‍රිස්තියානි ආගම දැනගෙනද? දැනගෙනද නෑ. මොකද හැරෙන්නේ මොන හරි කන්න බලාගෙන. කන්න නෙමෙයි, සමහර වැසිකිලි පොච්චියට ක්‍රිස්තියානි ආගමට හැරෙනවා සමහරව. හැබැයි මුළු ලෝකෙම උගත්තු ඒ වගේම ධර්මය ගැන අහපු අය බෞද්ධ වෙනවා.
ඒ එක්කෙනෙක්වත් බෞද්ධ වෙනවද බුද්ධ ආගමෙන් කන්න බලාගෙන? නෑ. ඒගොල්ල බෞද්ධ වෙන්නේ බුදුදහම තේරුම් අරගෙන බුදුදහමේ හරය දැනගෙන. බලන්නකො වෙනස. දැන් ওই ක්‍රිස්තියානි ලෝකයේ බය වෙලා ඉන්නේ. මොකද පල්ලි වහන්න වෙලා තියෙනවා. එංගලන්තේ ඇමරිකාව වගේ රටවල පල්ලි වහන්න වෙලා තියෙනවා. ගාක් මිනිස්සු බුද්ධ ආගම අදහන්නේ නැහැ. මේ ක්‍රිස්තියානි ආගම අදහන්නේ නැහැ. අහපුවම කියන්නේ මට ආගමක් නැහැ කියලා. මොකද ඒගොල්ල අනිත්‍යවාද කියන්නේත් නැහැ, ක්‍රිස්තියානි ආගමේ අර්ථයක් නැහැ කියලා දැනගෙන ආගම අදහන්නේත් නැහැ. ඒකද කියන මට ආගමක් නැහැ කියලා. පල්ලි යන්නේ නැහැ ඒකෙන් හින්දා. පල්ලි වහන්න වෙලා තියෙනවා. ඉතින් දැන් ඒ ඇත්තට හරි ප්‍රශ්නයක්. ඒක දන්නවා ඒ මිනිස්සු නිදහසේ හිතන්න පෙළඹිච්ච හින්දා නිදහසේ සිටලා හොඳ ආගම් තෝරගන්නවා කියලා. ඒගොල්ල දන්නවා මේ ආසියාවේ ඉන්න දිලිඳු රටවල්වල ඉන්න මිනිස්සු, ආසියාවේ දිලිඳු රටවල්වල ඉන්න මිනිස්සු මොඩියෝ කියලා. ඒ විසින් රවට්ටන්න පුළුවන් කියලා හොඳට දන්නවා සල්ලි වලින්. ඒගොල්ලෝ ඒකින්ද මේ පැත්තට කොහොම හරි අරගෙන නැති වෙන ආගම මෙහි තහවුරු කරගන්න හදනවා බිඳ වැටෙන්න දෙන්නේ නැතුව. ඒ නිසා ඒගොල්ලෝ බොහොම කල් තියාම කල්පනා කළා, හිතලා මතලා සූක්ෂම ආකාරයෙන් රටවල් වනසන්නට වැඩ කරනවා. යම්කිසි පුද්ගලයන්ගේ අවුරුදු ගානකට ඉස්සෙල්ලා ඒගොල්ලෝ සංවිධානාත්මක කරපු වැඩපිළිවෙලක ප්‍රතිඵල වශයෙන් තමයි අද මේ රටවල්වල යුද්ධ ඇති වෙන තියෙන්නේ. ඔයාට දන්නවා අපේ රටට පෘතුගීසීන් ආවා. ඒ කීයේද? ක්‍රිස්තු වර්ෂය කීයේද? 1505 දී. දැන් 2005 වෙනවා. අවුරුදු කීයද? අවුරුදු කීයද? අවුරුදු 500ක් වෙනවා. අවුරුදු 500ක් වුණා කියන්නේ ලංකාවේ ක්‍රිස්තියානි ආගමට විශේෂ දවසක්, විශේෂ වර්ෂයක් නෙමෙයි ඓතිහාසික වශයෙන්. ක්‍රිස්තියානි ඇත්ත උත්සව පවත්වන්නේ නැද්ද ඒකට? ඒගොල්ලෝ ඉතාම සාර්ථක ලෙස උත්සව පවත්වන ලොකු ආලෝකයක් පෙන්නයි. පෙන්නලා කෑ ගහනකොට අපේ ඇත්තත් බලාගෙන ඉඳීවි. පෙන්නත්නේ ලංකාවේ ක්‍රිස්තියානි ඇත්තෝ උත්සව පවත්වලා එදා සතුටු වෙන එක අපි අනුමත කරන්න ඕනේ නැද්ද? සුදුසුද නැද්ද? මොකක්ද සුදුසුයි? ඒගොල්ලන්ට ඒක වැදගත් දවසක්. හැබැයි ඔයත් දන්නවද ඕක තුලින් ඒ විදේශීය ක්‍රිස්තියානි සංවිධාන 2005 වෙනකොට අවුරුදු 500 පිරෙනකොට මුළු ලංකාවම ක්‍රිස්තියානි කිරීමේ වැඩපිළිවෙළෙන් සාර්ථක කරගෙන තියෙනවා කියලා. අද ප්‍රයත්න පහම් පත්තු කරන්න ඇති නේද? නේද? සාමයේ සීකල්ල පින්නත්නි මොකද්ද මේ සාමයේ අපි බලාපොරොත්තු වෙන? අපි කට අරගෙන ඇස් අරගෙන බලාගෙන ඉන්න උතුර ගැන අපි දන්නේ මේ පැත්තෙන් රටයි ජාතියයි ශාසනයයි ඔක්කොම නැති වෙලා යනවා. අරක දිහා බලාගෙන ඉන්න මෙහින් ඔක්කොම නැති වෙලා යනවා. ඒක අපිට තේරෙන්නේ නැහැ. අපි හිතන අතන මේ මොකද්ද කියන්නේ සතන් විරාමය තමයි සාමය කියලා. ඒක සතන් විරාමයක්, සාමය ඇතිවීමක් නෙමෙයි. නමුත් සතන් විරාමයවත් සිද්ධ වෙලා නැහැ. ඒකවත් සිද්ධ වෙලා නැහැ. අපි පහන් පත්තු කරන හැබැයි පහනක් පත්තු කරා නම් හොඳයි. තේරුණාද?
ඉදිරියට එන්න තියෙන විපතෙන් බේරෙන්න කියලා බේරගන්නේ කියලා කාට හරි කියන්න. එහෙම කරා නම් මම හිතනවා හොඳයි. අපි පහම්පත්තු කළා නම් එකින් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒකත් මතක තියාගත යුතුයි. පින්වත්නි, අප තේරුම් ගන්න ඕනේ ඒ විනාශය අපට සිද්ධ වෙන්නේ අපි හරියට අපේ ආගම දැනගෙන අදහතු නැති හින්දායි. හැබැයි ඒකට ඔය ඇත්තන්ට දොස් කියන්නත් බෑ. රටේ ජනතාවට නැත්නම් අපේ බෞද්ධ ජනතාවට දොස් කියන්න බෑ. අපි දොස් කියමින් බන කියනවා තමයි. මේගොල්ලෝ මෙහෙම කරනවා කියලා. ඒ වුණාට ඒ ඇත්තන්ට කෙල්ලෙම දොස් කියන්නත් බෑ. පිනති, ඒකද මුලින්ම වරදිකාරයෝ හාමුදුරුවරු. හැම හාමුදුරුවම නෙමෙයි. හාමුදුරුවෝ කියප හාමුදුරුවරු හැම හාමුදුරුවම නෙමෙයි. බලන්න, අද මේ විපත වෙන්නේ නෑ අපට. අපේ හාමුදුරුවරු කෑලිවලට කැඩිලා හිටියේ නැත්තම්, 1947 ඉඳන්ම අපේ හාමුදුරුවරු කෑලි කෑලිවලට කැඩෙන සංඝයා වශයෙන් හිටියේ නෑ. සමහරකට මට දොස් කියන්නත් පුළුවන්. කිව්වොත් එහෙම සංඝරත්නය කියලා කියන්නේ අයිතියක් අපිට නෑ කියලා. මොකද සංඝරත්නය ශාසනය තුල එකට ඉන්න ඕන පිරිසක්. නමුත් ඒ සංඝරත්නයේ කොටසක් UNP, ඒ සංඝරත්නයේ කොටසක් ශ්‍රී ලංකා, ඒ සංඝරත්නයේ කොටසක් සම සමාජ, ඒ සංඝරත්නයේ කොටසක් කොමියුනිස්ට්, ඒ සංඝරත්නයේ කොටසක් මහජන එක්සත් පෙරමුණේ, දැන් JVP එකේ තව පිරිසක්, ඊළඟ සියලුරුමේ දැන් අපි සංඝයා බණ කියනවා හාමුදුරන්ට සමගි වෙන්නේ කියලා. ඈ, සංඝයා වශයෙන් දැන් එතකොට දැන් ඔක්කොම සංඝයා උපදෙස් දෙන්න ඕනේ කේ. සංඝයා උපදෙස් දෙන්න ඕනේ. නම් දැන් සංඝයා කාගේ උපදෙස් ලබන්නේ? දේශපාලකයන්ගේ උපදෙස් ලබනවා. ඒක කියනකොට ඒක තමයි ඒක හරි කියනවා. දැන් ඒ හැම දේශපාලකෙක්ම හැමතිස්සෙම කරේ අර බෙදීම ප්‍රයෝජනට අරගෙන ජනතාවත් කෑලි කෑලි වලට කඩලා තිබ්බා. ඒත් බෙදিলা නැද්ද ඒ අනුව? ඈ, පිනත්ටි අපි හැමදාමත් කියන දෙයක්, මිනිස්සු රටක නායකත්වයක් පත් කරගන්න ඡන්දයක් පාවිච්චි කරනවා. ඒ මිනිස්සු ඡන්දය පාවිච්චි කරන්නේ අපි UNP කියලා නම්, ඒ මිනිස්සුන් හරි ශ්‍රී ලංකා කියලා හරි මොකක් හරි පක්ෂයක් කියලා නම් ඡන්දයක් පාවිච්චි කරන්නේ. අන්තක්තු තමයි පලන්දන්න ඕනේ. මොකද හේතුව පක්ෂ නෙමෙයි රටපාලනය කරන්නේ, රටපාලනය කරන්නේ පුද්ගලයෝ. පක්ෂ නෙමෙයි. නමුත් අපේ කවුරුවක්වත් පුද්ගලයෝ ගැන හිතුවේ නැහැ. හිතවනම් අද ක්‍රිස්තියානි බලවේග රටේ නායකත්වය ගන්නවද? අද සම්පූර්ණයෙන්ම අපේ රට පාලනය කරන ක්‍රිස්තියානි බලවේගය පාලනයට ඇවිල්ලා තියෙන්නේ. බෞද්ධයෝ හිතවනම් කාවද අපි නායකත්වයට පත් කරන්න කියලා ඒක වෙන්නේ නැහනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඇත්තටම බෞද්ධ නායකයෙක් ආවද අපේ නායකත්වය ගන්න? හැමතිස්සෙම බෞද්ධ නායකයන් වශයෙන් ඉදිරිපත් වුණේ පිනති පන්සිල්වත් නැති මිනිස්සු නේද? ඈ, හාමුදුරුවන්ට ගිහිල්ලා එහෙයි කියලා දන නමලා ඒගොල්ලන්ට ඕන ජරාවල ටික කොහොම කරන මිනිස්සු ටික නෙමෙයිද නායකයන්ට ඉදිරිපත් වුණේ? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, ගුණං වේ තරමානානං ජිංහං ගච්ඡති තුංගව. තරමානානං ගුණං කියලා කියන්නේ එගොඩ වෙන ගවයෝ. විශේෂයෙන්ම මේ එගොඩ වෙන්නේ දිය පහරකින් එගොඩ වෙනවා. ජිංහං ගච්ඡති තුංගව, තුංගව කියන්නේ නායක ගුණ. ජිංහං ගච්ඡති වැරදි තැනින් ගොඩ වෙනවා. වැරදි තැන කියන්නේ සුලියක් එහෙම තියෙන තැනකින් එකට වෙනවා. සබ්බාතා ජිම්හං ගච්ඡanti මෙත්තේ ජිම්හං ගතේ සති. ඒකට කියන්නේ ඔක්කොම
වැරදි පාරෙන් එකට වෙනවා. මොකද මුල එක වැරදි තැනින් එකට වෙන්න ගිය හින්දා. ඒව මේව මිනිස්සේසු යෝ හෝති සත්‍ය සම්මතෝ. ඒ වගේම මිනිස්යන් අතර යම් ශ්‍රේෂ්ඨයි සම්මත මිනිස්සෙක් වෙයිද, සෝචේ අධම්මං චරති අථාය ඊතරා පජා. ඒ ශ්‍රේෂ්ඨයි කියන මිනිස්යා අධර්මයේ හැසිරෙනවා නම් ඊතරා පජා, ඊළඟ ඉන්න ප්‍රජාවත් ඒ විදිහටම අධර්මයේ හැසිරෙනවා. එතකොට සබ්බං රට්ඨං දුඛං සේති රාජා චේ හෝති අධම්මිකෝ. එතකොට මුල රටම දුකටපත් වෙනවා රජු අධර්මිෂ්ඨ වීම හේතුවෙන්. දැන් බලන්න මුල ඉඳන් සිහි කරලා දෙන්නම්. සිංහලයෝ කියපු ජාතිය හොඳ බෞද්ධයෝ. ඔය පරංගී නෙනකොටම පරංගී එනකොටම සිංහලයේ හොඳ බෞද්ධයෝ. ඒ නිසා තමයි ඒ ඇවිල්ලා එදා අසවේදු කියන සෙනවියා, අසවේදු පාලකයා අපේ අම්මලට සීතාවක ගඟා අසබලට එන්න කිව්වා. ඉස්සර වැඩි මට මුන්නට හරෝල් දෙමන සාන කරන්නේ මං කියලා ලයිට් එක හරවලා දෙන්න කමන්නේ උඩට උඩ පැත්තට හරවන්න. හරි අනේ පොඩ්ඩක් එහාට හරවන්න පැත්තට. මේ පැත්තට හරවන්න කල් අනේ අසවේදු සෙනවියා අපේ අම්මලට සීතාවක ගඟා අසබඩට එන්න නියෝග කරා. පුංචි දරුවෝ ටික අරගෙන ආවට පස්සේ ඒ දරුවන්ව ඇදලා ගත්තා අම්මලගේ තුරුල්ලෙන්. සොල්දාදුවත් එක්කලා ඇවිල්ලා අම්මලගේ තුරුල්ලෙන් ඇදලා ගත්ත දරුවෝ ටික ඇදලා අරගෙන අම්මලට කිව්වා, උඹලට මේ දරුවෝ ඕනේ නම් උඹල දැන් වහාම කතෝලික වෙයල්ලා, නැත්නම් උඹලට ළමයි හම්බෙන්නේ නැහැ, මේ ළමයි මරනවා කියලා. ඒ අම්මල කිව්වා, නෑ අපි කතෝලික වෙන්නේ නැහැ කියලා. මොකද කරේ, ළමයින් උඩ වීසි කරලා කඩුතුරට අමුණලා අරගත්තේ. අරගෙන ළමයින්ව පෙටි ගහලා සීතාවක ගඟට වීසි කරා. ඒ අම්මලා ක්‍රිස්තියානි වුණේ නෑ එදා. පස්සේ ඒ අම්මලා කෙස් සැටියෙන් ඇදලා අරගෙන ඒ අම්මලගේ බෙල්ලට කඩුව තියලා කිව්වා, දැන්වත් උඹලා ක්‍රිස්තියානි වෙලා නැත්නම් උඹලා මරනවා කියලා. ඒ අම්මලා ඒ ක්‍රිස්තියානි වුණේ නෑ. ඒ අම්මලා දිවි පිදුවා සාසනය වෙනුවෙන් බෞද්ධ කමරකගෙන. ඇයි එහෙම කළේ? ඒ අම්මලගේ ඇස් දෙකට ඒ අම්මලා දැක්කා ක්‍රිස්තියානි ආගම නිසා ඒ පරංගීන් මිනිමරණ හැටි, ආගමේ නාමයෙන් සත්තු මරණ හැටි, දුරාචාරයේ යෙදෙන හැටි ආගමේ නාමයෙන් ඒ අම්මලා දැක්කා. ඒ අම්මලා මොකද හිතුවේ? මගේ දමං අපි ආගම වෙනස් කළා, මගේ දරුවොත් මේ ආගමට යන ඇත්ත වෙලා මේ වගේ පෞකාරකම් කළා, ඒ දරුවෝ මතු කල්ප ගණන් නිරයට යන්න වැඩසලස ගන්නට වැඩිය හොඳයි මේ පරංගියාගේ කඩුවෙන් කැපිලා මැරෙන එක කියන එක ඒ අම්මා තීරණය කළා. ඇයි? ඒ අම්මා පන්සිල් රැකපු අම්මා කෙනෙක්. ඒකින්දයි ඒ අම්මා උනත් මගේ ජීවිතේ උනත් ඒ වගේ ගියාට කමක් නෑ කියලා තීරණය කළේ. මොකද පන්සිල් රකින්න අය මැරෙන්න බය නෑ. පන්සිල් රකින්න කෙනා දන්නවා මැරිලා නරක තැනක යන්නේ නැහැ කියලා. පංචිල් රකින්න කෙනාගේ පංචිල් රැකීමේ ආනිසංස පහක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ ආනිසංස වල හතරවෙනි ආනිසංසය තමයි අසම්මූල් හෝ කාලං කරෝති, මුලා නොවී කලුරිය කරනවා. පංචිල් රැකනන් බය නැතුව, වෙවුලන්නේ නැතුව, විලාප දෙන්නේ නැතුව සැනසille මරනවා. මොන විදිය මලත් සැනසille මරනවා. ඒ තමයි පංචිල් රැක්කොත් ලැබෙන ආනිසංසවල හතරවෙනි එක. පස්වෙනි එක තමයි කායස්ස බේදා සුග්ගතින් සද්දං ලෝකං උපපජ්ජති. කාය බින්දීමෙන් මරණින් මැත්තේ සුගතියට යනවා. මං අනිත් ඒවා පස්සේ කියනන් දැනට මේ දෙක මතක තියාගන්න. දැන් ඒ නිසාම ඒ අම්මලට පුළුවන් වුණා ජීවිතේ පුදන්න බෞද්ධකම වෙනුවෙන්. දැන් බෞද්ධ අම්මා, බෞද්ධ තාත්තත් ඒ වගේම. ඔයත් හිතන්න පරංගි ආපු වෙලාවේ පරංගින්ට යටත් වුණාද? ටුට්ටුවකට මායින් කරාද? සාමාන්‍ය ජනතාව නෑ. ඊට පස්සේ කොහොම හරි ලන්දේසිගේ උදව්ව අරගෙන තනියෙන් කරන්න බැරි හින්දා පරංගිව එළෙව්වා. ඊට පස්සේ ලන්දේසි මොකද කරේ? පරංගිගෙන් ඊගාව ඒගොල්ලෝ පටන් ගත්තා. ඒත් ලන්දේසින් යටත් වෙලා හිටියද? නෑ. කොහොම හරි ඒගොල්ලන්ටත් විරුද්ධව කැරටි ගහලා ඒගොල්ලන්වත් එළෙව්වා. සුද්දන්ගේ උදව්ව අරගෙන හරි එළෙව්වා. එනකොට සුද්ධ පාලනේ බාරගත්ත තැන්ිනුනු සුද්ධත් කරන්න හැදී මොකද්ද? මේ රට දෙවියන් වහන්සේගේ රටක් බවට පත් කරන්න, මේ රට ක්‍රිස්තියානි රාජ්‍යයක් බවට පත් කරන්න. සුද්ධත් ඒකට කරන්න පුළුවන් තරම් දේවල් කරා. අන්තිමට බැරිම තැන කොහොම හරි අපේ නායකයෝ කීපෙ දෙනෙක් අල්ලගෙන ඔය ඒගොල්ලන්ගේ අත වශයෙන්ම චාටුවෙන් පාලනය ගත්තයි කිව්වට වැරද්දක් නැහැ. මොකද ඒකත් උනේ අපේ රාජ්‍ය නායකයන්ගේ කුරිරු කම් නිසා. කෘර රාජ්‍ය පාලනය තුළ ජනතාවට හිතන මේ වගේ රජෙක් යටතේ ඉන්නට වැඩිය හොඳයි සුද්දට මේක වාර දෙනවා කියලා. ඇයි දන්නවනේ? ඇහැලේ පොළගේ දරුව ටිකයි පරම්පරාවලි ඔක්කොම තාම කෘර විදිහට ඝාතනය කළ දැම්ම මුළු රටම කම්පා කරමින්. ඒ වගේ අවස්ථාවක මිනිසුන්ට කරගන්න දෙයක් නැතිචා මිනිස්සු ඒවත් කළා. හැබැයි එක දෙයක් තිබුණා. එනවා කිය එදා සුද්ධන්ට රාජ්‍ය බාර දෙනකොට සුද්ධෝ ඉදිරියට ආපු අපේ හාමුදුරුවරු එදා කිව්වා අපේ රටේ දසරාජ ධර්මයක් කියලා එකක් තිබුණා. ඒ දසරාජ ධර්මයට අනුවයි මේ රට පාලනය වෙන්න ඕනේ. ඊට අනුව රට පාලනය කරන්න කැමති නම් විතරක් මේ ගිවිසුම අත්සන් කරන්න, නැත්නම් අත්සන් කරන්නේ නෑ කිව්වා. සුද්ධ ඒක බාරගත්තා. දසරාජ ධර්මයෙන් රට පාලනය කරන්නම් කියපුවම තමයි සුද්ධ ඒක අත්සන් කරේ. හැබැයි 1815 දී අත්සන් කරාට 1816 දී ඒ ගිවිසුම සම්පූර්ණයෙන්ම කැඩුවා. 1818 වෙනකොට මුළුමනින්ම ගිවිසුම කඩලා ඉවරයි. එනිසා තමයි කැරලි පටන් ගත්තේ. ඊට දැන් පින්වත්නි සිංහලයෝ හැමදාම සටන් කළේ එක කාරණාවකට. රටේ සදාචාරය රකින්න. ජාතිය රකින්න නෙමෙයි. රට රකින්න නෙමෙයි. සදාචාරය නැත්නම් ශාසනය රකින්න. සිංහලයෝ රට සටන් කරේ. මොකද සදාචාරය ඒ සම්බුදු සසුන තුලින් එන සදාචාරය නැත්තම් මේ ජාතිය ඉතුරු වෙන්නේ නැහැ. ඒ සදාචාරය නැත්තම් මේ ජාතියක රට ඉතුරු වෙන්නේ නැහැ. අද ඔක්කොම වෙලා නැද්ද? අද රටත් ඉවරයි, ජාතියත් ඉවරයි, බුදු සසුනත් ඉවරයි. අපි අද මේවා මේ පන්සල් හදනවා, විහාර ගෙවල් හදනවා. අද ඉන්නේ ඇත්තෝ කාටද? අප මේ කරන්නේ බලන්න තව ටික දවසකින් 2004 වෙනකොට අද ඔයත් දකින්න ඇති මං හිතන්නේ ලංකාදීප පත්තරේ, හෙට ලංකාදීප පත්තරේ තියෙනවා ඔය දුෂ්කර පළාතකට
NGO සංවිධාන වලින් ගෙනල්ලා පිටියක් ලබා දීලා ඒවේ අසුචි මිනිසුන්ගේ අසුචියේ පිටියල ඒක පෙන්නපුවාම ඒ නිලධාරීන් ඒගොල්ලෝ සිංහල නිලධාරීන් ඒගොල්ලෝ කියනalu ඉඳගෙන හොයිට වැගිය දේවල් කන්නේ ඔක්කාපහ මොකෝ කියලා ඈ ඒ කියන්නේ ගුල්ලොත් එක්ක ඔය කණේකේ ඔය අසුචියක් කාපහ මොකෝ කියලා අහනවලු කවුද මේ NGO සංවිධානයේ තයිති සිංහල නිලධාරීන් ඒ කියන්නේ සුද්දගේ අසුචි වුණත් NGO නාමයෙන් කණේක රහයි කියන එක ඈ ඒකයි කියන්නේ ඇත්තමයි ඒ NGO සංවිධාන තියෙන්නේ ඒකට තමයි මේ රටේ අපට අසුචි කවන්න තමයි තියෙන්නේ ඒක කෙලින්ම සිද්ධ වුණා වෙනත් NGO සංවිධාන අපිට ආදරයට ආපුවා නෙමෙයි එකක්වත් ඔය NGO සංවිධාන තියෙන ඔක්කොම මහා ජාවාරම්කාර වැඩපිළිවෙලක් එක පැත්තකින් පෙන්නවා අපි සේවයක් කරනවා මෙන්න මෙහෙම කරනවා කියලා අනිත් පැත්තෙන් ඒ තුලින්ම මහා මගදි ජාවාරමක් යනවා වෙනත් ඒ ජාවාරම කෙලින්ම එල්ල වෙන්නේ බුදුදහම නැති කරන්නට ඒක කරන ක්‍රමය එක එල්ලෙම පෙන්වන්න බැරි හින්දා තමයි එක පැත්තකින් මොනවා මොන හරි බෙදන්නේ ඔය NGO සංවිධාන තුල තියනවා දැන් විදේශීය සංවිධාන 500කට කිට්ට වෙන්න දැන් ගමින් ගම ගිහිල්ලා ඒගොල්ලෝ ගෙවල් කුලියට අරන් පල්ලි එහෙම හදලා කොහොමද කරන්නේ ගෙයක් කුලියට ගන්නවා අපේ කොල්ලන්ට කෙල්ලන්ට කීප දෙනෙකුට කතා කරන ආගම දහමක් නැතිව ඉන්නවනේ අන්න ඒ කොල්ල කෙල්ල දෙන්නෙක් අල්ල ගන්නවා අල්ලගෙන අතෙන්ට ගෙනලා කීයක් හරි දීලා පටන් ගන්නවා යාඥා මෙහෙවර ඉතින් ඒක එළියට ගිහිල්ලා කියනවා බලපල්ලකෝ අපිට මෙච්චරකල් පන්සල් ගියා මොකක්වත් දුන්නේ නැහැ පන්සලෙන් බලපල්ලා පල්ලියට ගියාම මෙන්න මේවා අපිට හම්බුණා කියලා අනිත් පැත්තන්ට කියනවා කියපු ගමන් අනුන්ගෙන් කන්න බලාගෙන ඉන්නේ හැමතිස්සෙම ඈ ඒකින් දා අන්න දෙනවා පල්ලියෙන් කියලා දුවන්න පටන් ගන්නවා අපේ ඇත්ත ටික ඔය දන්නවද පිනාති පල්ලි වලින් මොනහරි දෙන්නේ මහා රෑ යාමේ මහා රාත්‍රියට දෙන්නේ ඔය අපිට පේන සමාජයට රැයට බණ්ඩට ගිහිල්ලා එනකොට අපේ අම්මලා අපේ ගෑනු ටික ගිහිල්ලා පල්ලි වලින් ඔය තැන් වලින් ගිහිල්ලා අරගෙන මලු පිටින් උස්සන් එනවා මහා රැයට ඈ හොරෙන් ගිහිල්ලා මිනිස්සු මෙයා කරනවට හරිම සූක්ෂම විදියට යනවා ඒ වෙදී ওই විදියට ඔහු කරලා ඒ ඇවිල්ලා ඉන්න ඒ සංවිධාන තුලට 2004 වෙනකොට බිලියන ගණන් සල්ලි එනවා පිටරාවේ ක්‍රිස්තියානි රටවලදී ආවට පස්සේ එක ගෙදරකට මාසෙකට රුපියල් 10,000 මාස කීපයක් දුන්නොත් ඒ ගෙවල් ටික ක්‍රිස්තියානි වෙනවද නැද්ද ඈ ඔන්න ඒ තත්ත්වයක් තියෙන්නේ පින්වත්නි දැන් සමහර කාලවලට මේ කියන කාරණය අපි ඇත්තන්ට ඒත් ගණනක් නැහැ. මොකද හේතුව විශේෂයෙන්ම අපේ පිරිමින්ට කිසිම ගණනක් නැහැ. උන්ට ඇති කසිප්පු වීදුරුවක් ගන්න පුළුවන් නම් ඒ ඇති වෙන මොකක්වත් ඕනේ නැහැ. අරක්කු ටිකක්, කසිප්පු ටිකක්, සිගරට් කීපයක් නැත්නම් තව මොනවාරි ගන්න සූදු කෙලින්න අන්න ඒ ටික හම්බ වෙනවා නම් මේ කාලකන්ණි පිරිමි රටත්තාවල දෙනවා ජාතියත්තාවල දෙනවා ශාසනයත්තාවල දෙනවා දරපරපරත්තාවල දෙනවා උන්ට පුළුවන් නම් ගිහිල්ලා කරන්න පුළුවන් ගැටිකන් ටික ඔක්කොම කරනවා දැන් කරන්නේ නැද්ද හ්ම් දැන් කරනවා ඔක්කොම පින්නති මෙහෙම තීද්දි අපි බන කියලා හරියයිද තත්වය මෙහෙම තියද්දි අපි මෙහෙම බන කියලා හරියයිද ඔයත් මේක මෙහෙම අහගෙන ඉඳී අහගෙන ඉඳලා ඔයත් නැගිටලා කියන මොනවද කරන්නේ
අඩු ගන්න ඇත්ත පන්සිල් ටිකවත් රකින්න උත්සාහ ගනීද ගිහිල්ලා? නම් මේක අහලා ගිහිල්ලා මං හිතන්නේ ඒකටවත් උත්සාහ ගනී කියලා. පිනත් බණ කියන එක චාරිත්‍රයක් නෙමෙයි. චාරිත්‍රයට බණ අහන්නෙත් නැහැ, චාරිත්‍රයට බණ කියන්නෙත් නැහැ. ඒත් නමුත් ධර්ම ශ්‍රවණයත් ධර්ම දේශනාව දෙකම අපිට චාරිත්‍රයක් වුණා. මරිච්ච මිනිසුන්ට බණ කියන්න. ඈ මතක බණනේ කියන්නේ. මරිච්ච මිනිසුන්ට බණ කියනවා. බණ කියන්නේ බණ කියන එක කරන්නේ මිනිසුන්ට හැදෙන්නට. බණ අහන්නේ හැදෙන්න ඕන හින්දා. ධර්මයට අනුව පිළිපදින්න ඕන හින්දා. ඒ වගේම බණ කියන්නේ මිනිස්සු හදන්න ඕන හින්දා. හදන්න බණ කියනවා නම් වදින්න බණ කියන්න පුළුවන්. වදිනවා කියලා කියන්නේ මේ මේ මිනිසුන්ව අර ලැජ්ජාවටපත් කරන්න, පුද්ගලික වශයෙන් ලැජ්ජාවටපත් කරන එල්ල කළ ඔබ මෙහෙමයි කියලා ඒව බණ කියන එක නෙමෙයි. සමහරකට පාපේ ආදීනව පෙන්නනවා තමන්ට ලැජ්ජාවටපත් වෙන්න. එතකොට ඒ බණ කියනකොට කියන්නේ එල්ල කළ නෙමෙයිනේ පොදුවේ. ඒ පාපේ තියෙන කෙනෙක් ඉන්නවා නම් එයා තමන් ලැජ්ජා වෙන්නට ඕනේ. ලැජ්ජා වෙන එකේ තේරුම එහෙම ලැජ්ජාවටපත් වෙලා ඒ පාපයෙන් අයින් වෙන්නට. ඒකටයි බණ අහන්නේ. නැත්නම් එහෙම නැතුව බණ කියනකොට පිරිකරට බණ කිව්වොත් මම හොඳ ධර්මදේශකයෙක් කියලා ප්‍රසිද්ධ වෙන්න බණ කිව්වොත්, අනේ අර මිනිස්සු තරහ වෙයි මම පොඩ්ඩක් සැරට කිව්වොත්, එහෙනම් බණ කිව්වා වෙන්නේ නෑ. පිළිති මන්නම් හරි කැමති මගේ මේ බණ අහලා කවුරු හරි මට බැන බැන යනවනම් මං හරි කැමති බැන බැන. මම තරහ වෙන්නේ නෑ. මොකද හේතුව බැන බැන යනවනම් ඒ කියන්නේ එයා බණ ඇහුවා කියන එකයි. හැබැයි ඒ බණ ඇහුවේ තුවාලයක් තියෙන කෙනෙක්. තුවාලයක් තියෙන කෙනෙකුට තුවාලේ සනීප කරන්න ගියොත් පැසවපු තුවාලයක් නම් තියෙන්නේ තුවාලේ හාරන්න වෙනවද නැද්ද? ඈ හාරන්න වෙනවා. ඒ වගේ පැසවපු තුවාලේ තියෙන ඇත්තන්ට මෙහෙම කියනකොට ඒ තුවාලෙට වදිනවා හොඳට තුවාල වෙන්න. එතකොට එයා මෙතනින් නැගිටලා යන්නේ සරව ගලගලා, ඒ කියන්නේ තරහෙන් පුපුර පුපුර බැන බැන යන්නේ. සරව ටික එළියට ආවට පස්සේ තුවාලේ බොහෝ විට සනීප වෙනවා. එනිසා ගිහිල්ලා ටික දවසක් යනකොට තේරෙනවා හාමුදුරු කියපු එක හරි කියලා. හැබැයි තුවාල නැතිවත් අහනවා. තුවාල වෙන්න දෙයක් නැමේ. හැබැයි ඊට පස්සේ තුවාල කරගන්නේ නැහැ. ඇහුවට පස්සේ ආයි තුවාල කරගන්නේ නැහැ. දැන් අනේකයි සමහරකට වැරදි නැති සදහවත් අය අහනවා. අහනකොට ඒගොල්ලෝ ඒක අහලා තව තවත් දියුණු වෙන්නද උත්සාහ ගන්නවා. තමන්ගේ සීලාදී ගුණධර්ම ආරක්ෂා කරගෙන ශාසනය රකින්න උත්සාහ ගන්නවා. එහෙම නැති අය හැමතිස්සෙම දොස් කිය කිය යනවා. මොකද තේරුම් ගන්න අමාරුයි බොහෝ විට. දැන් අපි අද මේ විහාර භූමියට රැස් වෙලා මෙතන මේ විදිහට බණ අහනවා. මේ බණ කියන්නේ ඔය ඇත්තන්ට නිවන් දකින්න නම් නෙමෙයි. එහෙනම් මොකටද කියලා අහයි. නිවන් දකින්නට පාර හදාගන්න. නිවන් දකින්න නෙමෙයි. මොකද දැන් ඉන්නේ නිවන් පාරේ නෙමෙයි. නිවන් පාර පැත්තක තියෙනවා. ඒකට වැඳ වැඳ මෙන්න මේ වෙනින් කොහෙද කැලෑපාරක යනවා. ඒ කැලෑපාර පාරින් ඇදලා නිවන් මගට දාගන්නටයි මේ බණ කියන්නේ. හැබැයි නිවන් මාර්ගය තියෙන්නේ ශාසනය ඇතුලේ. ශාසනයනුත් පිටතට නම් දුවන්නේ. ඒ වගේම ඒ ශාසනය වල් වැදිලා වල් බිහිවලා නැති වෙන්නට යනවා නම් එහෙනම් ශාසනය රකින්නට ඕනේ බණ කියන්නට ඉස්සෙල්ලා. ඒ කියන්නේ පාරට දාන්න ඉස්සෙල්ලා ශාසනය කියන එක පිරිසිදු කළා තියාගන්නට ඕනේ. තියලා තමයි මේකයි ශාසනය කියලා පෙන්නලා බණ කියන්නේ සිද්ධ වෙන්නේ. ශාසනයක් නැතිකොට මොකද්ද කරන්නේ? බුද්ධ ශාසනය කියන්නේ බෝ ගහ නෙමෙයි. බුද්ධ ශාසනය කියන්නේ ච චෛත්‍ය වෙහෙර විහාර නෙමෙයි. බුද්ධ ශාසනය කියන්නේ බුදුහාඳුරන්ගේ අනුශාසනාව. බුදුහාඳුරන්ගේ දේශ බුදුහාඳුර දේශනා කරපු සදාචාර දහම් පිළිවෙත. ඒක පරපුරෙන් පරපුරට දෙන ඇත්ත තමයි සංඝයා කියලා කියන්නේ. භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ. භික්ෂුන් වහන්සේලා නැති වෙච්ච දවසක බුද්ධ ශාසනයක් නැහැ. බෑතට තේරුම් ගන්න පුළුවන්ද? තව අවුරුදු 20ක් යනකොට ඒ බුද්ධ ශාසනය මර ඇඳේ කියලා නිසැක වශයෙන්ම ඔය වයසක අම්මලා ගොඩක් දෙනේ පරලව ගිහිල්ලා තියෙයි. ඔය අම්මලට පාංශකුණ දෙන්න හාමුදුර කෙනෙක් හොයාගන්නත් පුළුවන් වෙයි. හැබැයි තව අවුරුදු 30-40ක් යනකොට පාංශකුණකට හාමුදුර කෙනෙක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. බලන්න පොඩ්ඩක් අත උස්සනවාද මට? පවුලේ සහෝදර සහෝදරියන් 5 දිනකට වැඩි ඉන්න අය කෙනෙක් ඉන්න 7 දිනක් ඉන්න කෙනෙක් ඉන්න 10 දිනක් ඉන්න 8 දිනයි 5 දිනක් ඉන්න 13 දිනක් ඉන්න හරි 13 දෙනෙක් ඉන්නවා මේ තාත්තගේ ඈ 13 දෙනාම තාම ඉන්නවද 14ක් ඉඳලා එක්කෙනෙක් නැති වුණා ඒකල සමගියෙන් ඉන්නවද ඉන්නවා සාමාන්‍ය හොඳට සැපසේ ඔක්කොම් තෙන්කන් කළා බොහොම සැපසේ ඉන්නවා ඒගොල්ලෝ දැන් ඔයගොල්ලන්ගේ අම්මා තාත්තා ඔයගොල්ලන්ව හදනකොට සැපසේද හැදුවේ සුඛෝපභෝගීව දුක් මහන්සියද හැදුවේ බොහොම දුක් වෙලා හැදුවේ 14 දෙනෙක් සමාජයට කැඩ වේලක් බීලක් ජීවත් වෙන්න ඇති නේද මොකද කොස්පලස් කාලා තමයි හැදුවේ දැන් අපිට කීල්ස් නැතුව බෑනේ දැන් අපේ ළමයින්ට කීල්ස් නැතුව බෑ ඒ තාත්තල හැදුනේ කොස්පලස් කාලා බලන්න බැහැටි ඔය ඉන්නේ හොඳ තේජවන්ත යෝධ පුරුෂයෝ කොස්පලස් කාලා හැදිලා වයසකේද අවුරුදු 62ක් වෙනවා හොඳයි දැන් ඔය පවුල ඇත්තන්ට කතා කරන්නේ කොහොමද සහෝදර සහෝදරයන් පවුලේ ගෑනු කීයද දෙයිම කියද අයියේ අක්කේ ලොකු අයියේ ලොකු අක්කේ පොඩි අල්ලියේ පුංචි නංගියේ ලොකු නංගිය කියලා කතා කරන්නේ හොඳයි දැන් ඔය ඇත්තකින් කවුරු දෙන්නේ හදිසි තරහ වුණොත් පවුලේ අනිත් පැත්ත ඉදෙන තරහ වෙලා ඉන්නේ ඉදාරිනවද තරහ වෙන්නේ නැහැ කවදාවත් එහෙම වෙන්නේ එහෙම වුණත් ඉද වෙන්නේ නැහැ අනිත් අය හදිසිය කවුරු හරි ආර්ථිකයෙන් කඩාගෙන වැටුණා අනිත් පැත්ත මොකද කරන්නේ? ඒත් උදව් කරන ඕන තරම් සමාජ රස්සාවක් කරලාට වැඩි හොඳින් ඉන්න පුළුවන් අනිත් අයගේ උදව් නොකම උදව් කරනවා වෙනත් දැන් එතකොට මේ අනිත් පැත්තෙන් බැලුවොත් සමහර කලාට දැන් ඔක්කොම හොඳට ඉන්නවා කිව්වා පවුලේ ඔයද බලන්න දරුවෝ 15 20 ඉන්න පවුල් 12 10 ඉහිරලක් කවන්නේ බලන්න ඒ ඉන්න හැම පවුලකම උගත්තු නම් ඔක්කොම උගත්තු ව්‍යාපාරිකයෝ නම් ඔක්කොම ව්‍යාපාරිකයෝ මොකද එක එක්කලා අනිත් අයට උදව් කරනවා දැන් ඔය තාත්තට ළමයි කෙනෙක් ඉන්නවා නේ තුන්දෙනා ඉන්නේ බලන්න දැන් අපි දන්නේ කර්ම වේගයෙන් තුන්දෙනාද නැත්නම් තුන්දෙනා කරගත්තද කියලා කර්ම වේගයෙන් තුන්දෙනා නම් කරන්නේ නැහැ හැබැයි ඒ තාත්තට ඒ තාත්තගේ තාත්තට 14යි මේ තාත්තට තුන්දෙනයි හරි දැන් අපි බලමු ඔය තුන්දෙනාගෙන් එක්කෙනේ ඔය තුන්දෙනාගෙන් කවුරු තරහ වුණොත් දෙන්නෙක් තරහ වුණොත් මොහු විට යාළු කරන්න කෙනෙක් නැති වෙනවා ඈ ඊට පස්සේ ඒගොල්ලන්ගෙන් කවුරුද ආර්ථිකයෙන් කඩාගෙන වැටුණොත් අනිත් අයට උදව් කරන්න බැරි වෙනවා කාලේ හැටියට ඔය තාත්තට වුණත් අනාගතයේ දරුවෝ උදව් කරයිද උපස්ථාන කරයිද කියලා දන්නේ නෑ මොකද ඒගොල්ලන්ටත් සහයෝගය දෙන්න කෙනෙක් නෑ ඒගොල්ලන්ගෙත් ආර්ථික තත්ත්ව අමාරු වෙනවා ඒතර අම්මා තාත්තට උපස්ථාන කරන්න බෑ ඊගාවට තව භයානක ප්‍රශ්නයක් එනවා දැන් ඒ ඇත්තන්ට ලොකු අයියලා ලොකු අක්කලා පොඩි අංගිලා පොඩි අයියලා නෑ ඒගොල්ලන්ට. මේ අනිත් අය අහගන්න, ඒගොල්ලන්ටත් ඒ පවුලේ අය නෑ. ඊගාවට ඊළඟ පරම්පරාවට එනකොට නැන්දලා මාමලා ලොකු අම්මලා පුංචි අම්මලා ලොකු නැන්දලා පොඩි නැන්දලා බාමලා බාප්පලා ඒගොල්ලොත් කවුරුත් නෑ නේද ඊගාවට එනකොට. එතකොට අපේ සනුහරේ තියෙන වචන ටිකත් ඔක්කොම අභාවයට යන්නේ නැද්ද? යන්නේද? අම්මා තාත්තා කියන වචනේ ඉඳන්ම ඔක්කොම අභාවයට යනවා. ඊගාවට මොකද කරන්නේ? කොහේ හරි පාරේ ගෑණියෙක් දැක්කොත් ආ එන්ටි ගානවා. නේද? නැත්නම් කොහේ හරි ඉන්න මිනිහට අංකල් ගානවා. හරි ලොකුයි මේ එන්ටි අංකල් කියන වචනේ. කාලකන්ණි ජාතියක් ජන්මයක් නැති සිංහලයන්ට ඒවා හරි ලොකුයි. ඔයගලන්ට මං කියන්නම් මේක හොයලා බලන්න. අද ගිහිල්ලා දාගන්න ඊ දෙමළ මාධ්‍ය රේඩියෝ හරි රූපවාහිනියට දෙමළ මාධ්‍ය දාගන්න. ඒක ඒ දෙමළ මාධ්‍ය අහනකොට ඉංග්‍රීසි වචන තියනවද? තියනවද? සිංහල වචන? නැහැ. ඉංග්‍රීසි මාධ්‍ය දාගන්න. ඒක සිංහල වචන තියනවද? නැහැ. ඒක දෙමළ වචන තියනවද? නැහැ. දාගන්න සිංහල මාධ්‍ය. නම જાතියම තියනවා. නැත්නම් සිංහල තමයි. හා? සිංහල මාධ්‍ය දැමට සිංහල. දැන් සමාජකර නිවේදිකාව කියන අහනවා මේ. ඔයාලා කියලා කතා කරනවා නේද? ඔයා දැන් ඉන්නේ කෙල් නිවේදිකාව කෙල්ල ඔයාලා කිය කිය කතා කරනවා. ඔයාලා කියලා කතා කරන සමහරක් ඇත්තෝ බලන්න හොඳට අහගෙන ඉන්න. ඔයාලා කියලා කතා කරන යයන්නේ කාලයි කියන්නේ. යයන්නේ සම්පූර්ණයෙන් කියන්නේ. බලන්න එහෙම කියලා ඔයාලා කියන්න බෑ. යයන්නේ කාලක් විතර ශබ්ද වෙන ඔයාලා කියන්න බෑ. පිනත්ටි ඔන්න ඔහොමයි සිංහල කතා කරන්නේ. ඊගාවට ඔයත් අහන්න ප්‍රවෘත්ති හුඟක් කරාට මොනවද ශබ්ද කරන වචන කියලා. දැන් අපිටම මරණට කියලා වෙන වචනයක් කියන්නේ ඝාතනය කළා. ඝාතනය කළා කියනවා. එතකොට අහන්න ප්‍රවෘත්ති කියනකොට කොහොමද කියන්නේ කියලා. ඝාතනය කළා. ඝාතනය කළා නෙමෙයි ඝාතනය කළා. ඔන්න ප්‍රවෘත්ති කියන නිවේදකය. ඒක සිංහල එහෙමයි. ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවෘත්ති කියන්නේ යන්නේ රටක. පිනාති අනිත් රටකදී ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවෘත්ති කියන වචනයක් වැරද්දුවොත් සමාජයට ප්‍රවෘත්ති කියන හම්බෙන්නේ නැහැ එතනින් පස්සේ. හන්දනා සමාජ ඕස්ට්‍රේලියාවේ මම එක දවසක් ප්‍රවෘත්ති අහගෙන ඉන්නකොට ඒ නිවේදී ඒ ප්‍රවෘත්ති කියපු ඒ නිවේදිකාවට වචනයක් සුද්ධියක් හොඳට දන්නවා. ඒකට වචනේ උච්චාරණය කිරීම පැටලුණා. දෙපාරක් තුන්පාරක් එයා නැවත ඒක හරියනකල් නැවත නැවත උච්චාරණය කළා. හරියට උච්චාරණය කළා කොහොම හරි. පැටලීම හදලා. ඒ වුණාට පහුවදා එයා ප්‍රවෘත්ති කියන්නේ ඇවිල්ලා මුළු ජනතාවගෙන්ම සමාව ගත්තා. ඒ වචනේ වැරද්දවත් එහෙම කළා. මොකද හේතුව ඒ වෙලාවෙම මිනිස්සු එයාට චෝදනා කළා. අහගෙන හිටපු මිනිස්සු. ඒ රටවල එහෙමයි. භාෂාවට ජාතියට වගේම ආදරේ. ජාතියක් කියන එක ගැන හැඟීමක් නැති වෙනකොට උන්ට කොහෙද භාෂාවක් ඇති වෙන්නේ? බලන්නකෝ ඇත්තන්ගේ සංකල්ප මොනවාද කියලා. ඇත්තන්ගේ දුවල පුතාලා ගෙදර බලන්නේ හින්දි චිත්‍රපටද සිංහල චිත්‍රපටද? ඈ? දුවල පුතාලාගේ නෙමෙයි තරුණ අම්මලා බලන්නේ මොන චිත්‍රපටද? බලන්න මෙතන ඉන්න ඇත්තන්ගෙන් ඔය අම්මලාගෙන් අත උස්සන අම්මලා හරි කවුරු හරි හින්දි චිත්‍රපටි බලන්න ඇටි අත උස්සන බං. ඔව් දැන් වයසක අම්මලා බලන ඇත්තත් ඉන්නවා. හැබැයි ගැටින වයසක අම්මලා බලනවා නම් හින්දි චිත්‍රපටි මතක තියාගන්න මැරිලා තිරිසන් ලෝකෙට හරි ප්‍රේත ලෝකෙට හරි යන්න. බලාගෙන පය දෙකම හාරක් තුනක් හොඳ භාවනාවක් කරනවා. ආයි කවුරු කතා කළත් ඇහෙන්නේ හොඳ භාවනාවක්. හැබැයි භාවනාව පුරාම තියෙන්නේ මොනවාද? රාග, ද්වේෂ, මෝහ. මෝහය කියන එකේ ගිනි ගන්නවා මෝහය. හැබැයි තේරෙන්නේ නැහැ Tamanට. මම පෙන්වන්නම් gini ගන්න හැටි. හැම හින්දි චිත්‍රපටියක්ම ඕනෑම චිත්‍රපටියක් ඔය තියෙන පුරුහන චරිත තුනක් තියෙනවා. මොනවාද? කෙල්ලා, ඔය ආදරවන්තයා, ආදරවන්තිය, අනිත් එක දුෂ්ටයා. ඔය තුන් දෙනා. දැන් හැමතිස්සෙම කරන්නේ ආදරවන්ත නැසන් කොල්ලා දුෂ්ටයට ගහනවානේ. ඒක තමයි තේමාවම යන්නේ. දුෂ්ටයා කෙල්ලට මොන හරි කරනවා කනහර කොල්ලා විල ගහනවා. දැන් අපිටම කොල්ලට දුෂ්ටයා ගැහුවොත් ඔය ඇත්තන්ට මොකද ඇති වෙන්නේ හිතේ? කැමැත්තක් ඇති වෙනවද තරහක් ඇති වෙනවද? දුෂ්ටයා කොල්ලට ගැහුවොත් තරහක් ඇති වෙන්නේ. හැබැයි කොල්ලා දුෂ්ටයාට ගහනකොට බලාගෙන ඉන්නෙත් කොල්ලා දුෂ්ටයාට ගහනකල්. ගහනකොට හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා. හරි උද්‍යෝගයෙන් බලාගෙන ඉන්නවා. සමහර කර තමන්ගේ අතපත් වේවුලනවා. ඒ තරම් අරකේ උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. මොකද චිත්‍රපටිය ඔයගොල්ලෝ දන්නේම නැතුව දුෂ්ට මානසිකත්වයට ඇටෙන්ඩ් ඇතුල් කරනවා. දැන් ඕම ගුටි ගහන චිත්‍රපටිය පුරාම ඔය ගුටි ව්‍යාපාරුමා කෙලුවා දුෂ්ටයා මලා කියලා. අම්මු අම්මුවේ මිනිමරුමක් අනුමෝදන් වුණා නෙමෙයිද? ඈ? පන් පොඩි එකක් නෙමෙයි. මට මොකක්වත් වැරද්දක් කරපු නැති මිනිහෙක් මරනවට මම සැනසෙනවා. එතෙන්දි. නිකන් මට වැරද්දක් කරපු මිනිහෙක් මරවන තව එකක්. මට මොකක්වත් කරපු නැති කෙනෙක් අන්නර කොහෙද ඉන්න කැලේකට මොකක් හරි කරයි කියලා ඒ මිනිහා මැරුවයි කියලා මම මෙහි සැනසෙනවා. ඇත්තටම අර කෙල්ලට මොකක්වත් කළාද අර දුෂ්ටය? කළාද? නෑ. ඒකත් අපි හොඳටම දන්නවා. ඒ වගේම අර කොල්ලගේ එක පහරක්වත් වදිනවද? නෑ. අතපය කැඩුණාද? නෑ. හොඳම රැකපෑව නම් ඒ දෙන්න එක එක්කෙනා බදාගෙන සතුට ප්‍රකාශ කරලා සල්ලිත් අරගෙන යනවා. මොකක්වත් වෙන්නේ නෑ. අනේ මේක බලාගෙන ඉඳලා පය දෙකමාරක් තුළ මේ මැටි මෝල්ලුන්ට මොකෝ වුනේ? ඈ? මොන මුලාවකටද පත් වුනේ? මොන තරම් තමයි ඕක හරියට තේරුම් ගන්න පුළුවන්? තමන්ට තේරෙනා නම් සාමාන්‍යයෙන් තමන්ට පුංචි ඒ කියන්නේ සෞඛ්‍ය විද්‍යාව පිළිබඳව පොඩි දැනීමක් තියෙනවා නම් මේ ශරීරයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අන්න ඒ ඇත්ත දන්නවා මොකද්ද මේක වෙන්නේ කියලා. වෙනත් අද ලෙඩ වැඩි වෙලා තියෙන ඕවහින්ද ගොඩක් දෙනාට. මේ පුංචි දරුවෝ හුඟක් අද මානසික රෝගීන්. දැන් බලන්න ඔය අම්මලා ගාව ඉන්න පොඩි ළමයි වාඩි වෙලා. ඔය ළමයි හිතන්නේ නැහැ නේද ඔය ළමයි ඔය අම්මලාගේ ඔය අම්මලා හිතන්නේ නැහැ නේද ඔය අම්මලාගේ ඔය පුංචි දරුවා පුතාලා මානසික රෝගීන් කියලා. ගොඩ හිතාගෙන ඉන්නේ හරි නිරෝගී ළමයි කියලා. නමුත් හැම ළමයම නොවෙන්න පුළුවන්. හැබැයි ඔනාට වැඩිය පිළිනාට්‍ය බලන, චිත්‍රපටි බලන, කාටුන් චිත්‍රපටි බලන ඒ ළමයි ඔක්කොම මානසික රෝගීන් දැනටම. දැඩි මානසික රෝගීන්. මෙන්න බලන්න මං කියන සංකේත. ඔයත්තන්ගේ දරුවා මානසික රෝගියෙක්ද නැද්ද කියලා දැනගන්න නම් මෙන්න මේ කාරණාව හිතාගන්න. දැනට ඔය දරුවා අවවාදයක් දීපුවම තදින් කිපෙනවද? ඔය දරුවට යමක් එපා කිව්වොත් ඒ ළමයා දැඩිව කිපිලා පොළවේ අඩි හප්පලා යටිගිරියෙන් කෑ ගහලා තියෙන ඒවා යහට මෙහට කළා වීසි කළා කඩලා අම්මා තාත්තව පාලනය කරන්න අම්මා තාත්තට දඬුවම් කරන්න ලෑස්ති වෙනවද නැද්ද? කරනවද නැද්ද? කරනවා නේද? අන්න එහෙම කරනවා නම් ඒ කියන්නේ දැනගන්න ඔය දරුවා හොඳ මානසිකත්වයක් තියෙන දරුවෙක් නෙවෙයි කියලා. තව ටික දවසක් යනකොට ඔය ළමයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම විනාශයි. ඔය ළමයා සමීප කරගන්න ඕන නම් දොස්තර මහතුරු ගාවට ගිහිල්ලා වැඩක් නැහැ. ඔය ළමයා සමීප කරගන්න ඕන නම් ගෙදර තියෙන රූපවාහිනිය කඩලා දැත්ත විසිකරන්න. පාලනය කරගන්න බැරි නම් ළමයාව රූපවාහිනිය කඩලා අයින් කරන්න. ඒකවල ළමයා අල්ලපු ගෙදරට ගියයි.
ඒක පාලනය කරගන්න ඕනේ.
මාස දෙකක් රූපවාහිනියෙන් ඉවත් කරලා තියන ළමයාව එතකොට ළමයාගේ මානසිකත්වය හැදෙනවා. කරලා බලන්න බොරුද කියලා. මේක වෙන්නේ නැද්ද කියලා බලන්න. මම උදාහරණ පෙන්නන්න. දැන් අපි හිතමු රූපවාහිනිය බලාගෙන ඉන්නවා. රූපවාහිනිය බලාගෙන ඉන්නකොට කාටුන් බලනවා කියන්නේ. ඒ කාටුන් එකේ ඉන්න දැන් මෙතන ඉන්න අර පුංචි පුතා. තාමද මේකට උත්තර දෙන්න.
පුතා.
කාටුන් බලනවද? බලනවා. කාටුන් වල ඉන්න නළු නිළියෝ ස්වාභාවිකයිද අස්වාභාවිකයිද? ඈ? මොකද? ස්වාභාවිකයිද? අවිද පුස බල්ලෝ හාවෝ ස්වාභාවිකද අස්වාභාවිකද? ඈ? මම මේ පොඩි දරුවන්ට තේරෙනවද කියලා බලන්න මම කියන දේ. එකිට පුතා උත්තර දෙන්න මට. ස්වාභාවිකද අස්වාභාවිකද?
අස්වාභාවිකයි.
හයි යකන්. එතකොට ඒක සත්තු ඒ සත්තු දුවනේවා පණිනේවා ස්වාභාවික දුවන ස්වාභාවිකද දුවනේවා අස්වාභාවිකද? දහාවෙක් දුවනවා. ස්වාභාවිකව හාව දුවන විදිහට දුවන්නේ අස්වාභාවිකද දුවන විදිහට? තසබිනම් හො නියම ස්වාභාවික හාවෙක් දුවනවා. ඒ විදිහට කාටුන් හාව දුවන්නේ නෑ නේද? ඒ විදිහට අස්වාභාවිකයි. එතකොට ඒකේ වේගය ස්වාභාවික වේගවත් ගතියද අස්වාභාවික වේගවත් ගතියද? අස්වාභාවික වේගවත් ගතිය. ඊගොඩ ඒ සත්‍ය හැමතිස්සෙම කරන්නේ දුෂ්ඨේවද ප්‍රසන්නේවද? එකෙක් අනිකව තල්ලු කරනවා, ගා ගන්නවා, චප්ප කරනවා, හප්පනවා, දොරේ වද්දනවා. ඔයගෙ කරන්නේ දුෂ්ඨේවද ප්‍රසන්නේවද? දුෂ්ඨේව. දැන් මේව බලාගෙන ඉන්න ළමයා උද්‍යෝගයෙන් විනෝද වෙවි බලනවා. දැන් මේ බලනකොට මේ අස්වාභාවික දේවල් ඔක්කොම ඇහැට වදිනවා කියන්නේ මොළේට වදිනවා. කනට ශබ්ද වදිනවා කියන්නේ මොළේට වදිනවා. ඒකම ඒවල් විඳින කරනවා කියන්නේ සිතට බැදීව ගන්නවා. මේ ඔක්කොම සිතට බැදීව ගන්නකොට ඒකම තවත් ක්‍රියාවක් සිද්ධ වෙනවා. අරතුල සිද්ධ වෙන්නේ මෝහයයි ද්වේෂයයි. කාටුන් එකේ මොහේයි ද්වේෂයයි ආවේග. ඔය ආවේගෙ හින්දා ශරීරයේ ඇඩ්‍රිනල් ග්‍රන්ථීන්ගෙන් ස්‍රාවය වෙන ඇඩ්‍රිනලින් හෝමෝනය වැඩි වෙනවා. වැඩි වෙනකොට තමයි මේ උද්‍යෝගයෙන් දඟලන්නේ. ඒ වැඩි වෙනකොට ඒක මොළේ සෛල වලට ගේන්නේ. ඇඩ්‍රිනලින් වැඩියෙන් ලැබෙනවා කියන්නේ ලෙඩ කරනවා ශරීරය. ඔය කියන්නේ මේ හෘදය ආබාධ පිළිකා ඔය හැදෙනවා කියලා. දැන් ඔය නිතර නිතර ඔය බලනකොට කෙලින්ම මොලේ සෛල ලෙඩ කරනවා. ටික කලක් යනකොට ඒ ළමයාගේ මොලේ සමබරතාවය නැති කරනවා. මොකද රසායනික මොලේ සෛල කොටසක් ලෙඩ වෙච්චාම රසායනික ක්‍රියාදාමයේ වෙනස් වෙනවා, සමබරතාවය නැති වෙනවා. ඊට පස්සේ ළමයා මානසික රෝගියෙක්. ළමයා විතරක් නෙමෙයි නිතර නිතර චිත්‍රපටි බලනවා නම්, නිතර නිතර රූපවාහිනියට එල්බ ගන්නවා නම් රාග ද්වේෂ මෝහ ඔස්සේ, එහෙනම් අනිවාර්යෙන්ම අවුරුදු කීපයක් යන මානසික රෝගියෙක්. මෙතන ඉන්න අම්මලගෙන් හුඟක් දෙනා සමහර කවයි බලන්නේ නැහැ කියලා. සාමාන්‍යයෙන් මම මෙහෙම අහන්නම්. සුමානෙකට පැය 10ක් 15ක් අතරේ කාලයක් මේ අම්මලා අපේ තරුණ අම්මලා ගැන මම විශේෂයෙන් අහන්නේ. සුමානෙකට පැය 10ක් 15ක් අතර කාලයක් රූපවාහිනියට වැය කරනවද නැද්ද? බලන අම්ම කෙනෙක් නම්. හරි කියන්නේ. පයි අන රූපවාහිනිය බලන අම්මලා තරුණ අම්මලා විශේෂයෙන්ම සුමානෙකට පැය 10ක් 15ක් අතර කාලයක් වැය කරනවද නැද්ද? කොහෙද කියන්නේ? තව දවසකට වෙන්නේ පැයකට පොඩි කාලයක් අඩුයෙන්. පොඩි කාලයක් වැඩියෙන්. දවසකට පැයකට පොඩ්ඩක් වැඩියෙන් තමයි බලන්න සිද්ධ වෙන්නේ. බලනවද නැද්ද? සැහැන්න බලනවා. හොඳයි, අද මෙහෙම අහන්න. ළමයි දෙන්නෙක්වත් ඉන්න අම්මා කෙනෙකුට පුළුවන් ද දවසකට සුමානෙකට පැය 10ක් 15ක් රූපවාහිනී වෙනින් අතාරින්න? කාලයක් තියෙනවා. අම්මලා කියන්න බලන්න. කාලයක් තියෙනවද? මං කිනේ තේරෙනවද? මට මේ තේරෙන්නේ නැත්තම් මං ඉතින් එහෙට බණ කියලා වැඩන්නේ. මායහන දවසකට සුමානෙකට
මේ හරි අමාරුයි මයිකෙක බණ කියන උඹ උතුර
හරි අමාරුයි කියන්නේ හරිම වෙහිසයි. මම හරි වෙහෙසක් අරගෙන කියන්නේ. කිට්ටු කරන්න ඕන තානම් කිට්ටු කරන්න බෑ.
සුමානෙකට පැය 10ක් 15ක් අතර කාලයක් රූපවාහිනියක් වෙනුවෙන් කැප කරන්න දරුව දෙන්නෙක්වත් ඉන්න අම්මා කෙනෙකුට වෙලාවක් තියනවද නැද්ද?
වෙලාවක් නැහැ.
එහෙම කැප කරනවා නම් ඒ අම්මා හොඳ අම්මෙක්ද නරක අම්මෙක්ද?
නරක අම්මෙක්.
එහෙනම් පුංචි පුතාලා දුවලා දැනගන්න ඔයගලන්ගේ අම්මලා දවසකට පැය ගණන් රූපවාහිනිය බලනවා නම් ඒගොල්ල හොඳ අම්මලා නෙමෙයි කියලා. මොකද මේක ළමයින්ට මං නරක අම්මා කියලා පෙන්වලා දුන්නා නෙමෙයි, මේක දැනගෙනවත් අඩු ගානේ මින් පස්සේ අම්මා ඒ නරක ක්‍රියාව නවත්තන්න. එහෙම නැත්නම් ඔය අම්මා නරක අම්මෙක් විතරක් නෙමෙයි, ඔය අම්මා දරුවන්ගේ මහ පරම හැතිරියක් වෙනවා. දන්නවද? මොකද එහෙම බලනවා නම් අනිවාර්යෙන්ම ඒ අම්මා ඔය ගානේ නවත්තන්නේ නම් නෑ, දවසින් දවස ටික ටික ඉස්සරහට යනවා. ඒ යනකොට ළමයා දෙවනි වෙනවා. ඊට පස්සේ නිකන් ළමයා මොකක් හරි දෙයකට අම්මට කතා කරොත් අම්මේ කියලා අම්මා කවදාවත් ළමයාගේ පස්සේ යන්නේ නෑ. අරක බලාගෙන ඉන්නවා, පුතේ පොඩ්ඩක් ඉන්න මං එනකල් කියලා. කරන්නේ නැද්ද? කරනවා. ඊට පස්සේ ළමයා දෙවනි පාර කතා කරුවොත් එහෙනම් පොඩ්ඩක් ඉතහම්බම් මං එනකල් කියන එක නැද්ද? හා අනිවාර්යයෙන්